මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජිගස්නගේ ශීර්ය සමාදන් වෙන සූදානම්. නමස්කාරය කිය. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්භප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තම්මං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මසවන කාලෝ අයං භදන්තා. ධම්මසවන කාලෝ අයං භදන්තා. ධම්මසවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. උත්තානේන අපමාදේන සංයමේන දමේන ච දීපං කෛරාථ මෙධාවි අංගෝ ඝෝණාභිකීරති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, කෙනෙකුගේ සමාජ සම්මත බුද්ධි මට්ටමත් සාංසාරික බුද්ධි මට්ටමත් අතර
ලොකු පරතරයක් සමහර අවස්ථාවල ඇති වෙන්න ඉඩ තියෙනවා. සමාජයේ සම්මත විභාග පරීක්ෂණ ආදී අනුව කොම් කෙරෙන පුද්ගලයෙකු තුල පවා සංසාරයේ දියුණු කරගෙන ආපු ගැඹුරු වැටහීම්, විශේෂ චිත්ත ශක්ති සැඟවිලා තියෙන්න පුළුවන්. නිසි ආකාර කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා නොපසුබට වීරියෙන් උත්සාහ කළොත් ඒ වගේ කෙනෙකුට වුණත් තමා තුළින්ම ආශ්චර්යවත් හැකියාවන් මතු කරගන්න පුළුවන් බවට හොඳ නිදර්ශනයක් අපි අද මේ මාතෘකා කරගත්තු ගාථාවට අදාළ නිදාන කතාවෙන් පිළිවෙනවා. රජගහ නුවර එක්තරා සිටුපවුලක තරුණ දියණියක් වැඩි ආරක්ෂාව සඳහා ඒ තමන්ගේ දෙමව්පියන් විසින් සත්මහල් ප්‍රාසාදයක රඳවාගෙන සිටියේ නමුත් තමන්ගේම 16 එක්ක මිත්‍ර සම්බන්ධකමක් ඇති කරගෙන සිටු මැදුරෙන් පැනලා ගියා. ඉහිලා ඇත පළාතක වෙස් බලාගෙන මගේ ජීවත් වුණා. මම ජීවත් වෙන අතරදී පළමිනි පරට ඒ දරුවෙක් ලබන්න කිට්ටු වුණාම මේ සිටු දියණිය සාමි පුරුෂයාට කියනවා, නෑයන් නැති තැනක දරු ප්‍රසූතියක් සිදුවීම බොහොම කරදර සහිතයි, අපි යමු අපේ මව්පියන් ළඟට කියලා. නමුත් මේ සාමි පුරුෂයා බයයි, යන්න ගියොත් මරණවයි කියලා. ඒක නිසා නමුත් ඒ කාරණේ කිව්වේ නෑ, හෙට යමු කියලා කල් දැම්මා. මේක තේරුම් ගත්තා සිටු දේවිය. ඒක නිසා සාමි පුරුෂයා නැති අවස්ථාවක අසල්වාසීන්ට කියලා ඒ දොර අස්පස් කරලා පිටත් වෙලා ගියා. සාමි පුරුෂයා ගෙදර ආවට පස්සේ මේ කාරණේ අසල්වැසියන්ගෙන් දැනගෙන පස්සෙන් එළෝගෙන වගේ ගියා. අතරමඟදී හමු වුණා. ඒ වගේම අතරමඟදීම අර දරුවෙකු ලැබුණා මේ තැනැත්තියට. ඊට පස්සේ දෙන්න තීරණය කළා, අපි දැන් ඉතින් ආපහු ගෙදර යමු කියලා. මගදී උපන්න නිසා ඒ දරුවාට පන්තක කියලා නමක් ලැබුවා. ඉතින් එහෙම ඇවිල්ලා ගෙදර ඇවිල්ලා ඉන්න අතරේ දෙවෙනි වරට දරුවා ලැබෙන අවස්ථාවේදීත් කල්පනා කළා සිටු දේවියෙන් දැන් යන්න ඕන කියලා මව්පියන් හම්බෙන්න. කලින් වගේම සාමි පුරුෂයා එකට ඉඩ නොදෙන නිසා තනිව පිටත් වෙලා ගිහිල්ලා සාමි පුරුෂයාත් ආර වගේම පස්සෙන් ඇවිල්ලා හමු වුණා. ඒ අවස්ථාවෙත් මගදීම ඒ දරුවා හමු වුණ බවයි සඳහන් වෙන්නේ. එතකොට දැන් දෙන්නම මගදී හමු වුණා. දෙන්නටම පන්තික කියලා නම දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා කලින් ඒ දරුවට මහා පන්තික කිව්වා, දෙවෙනි දරුවට චූල පන්තික කිව්වා කියලා ওই දෙන්න නම් දීලා මේ දෙන්න මේ දරුවන් ඇති වෙන දැඩි වෙන අතරේ අර මහා පන්තික දරුවා ටිකක් ඒ වැඩි හිටි නිසා දරුවා ඒ තමන්ගේ මිත්‍රයන් එක සෙල්ලම් කරන අතරේ ඒ අය තමන්ගේ සීයලා ගැන, බාප්පලා ගැන, නෑයන් ගැන කතා කරනවා. ඇවිල්ලා අම්මගෙන් අහනකෝ, අපිට නැද්ද නෑයෝ, අපිට සීයලා එහෙම නැද්ද? එතකොට මාව කියනවා අපිට ඉන්නවා ඒ කටිය රජ ගහනුවර අර සිටු කුලේ ඒ සිටුවරේ අද්දේවි අය තමයි කියලා ඔහම කිව්වහම ඇයි අපි එහෙ යන්නේ නැත්තේ කියලා ඇහුවා. ඒ ප්‍රශ්නට උත්තර දෙන්න බෑ. ඒක නිසා බේරෙන්න බෑ මේ දරුවා අහනවා. මොකද අපි එහෙ යන්නේ නැත්තේ කියලා. බැරිම තැන මේ සිටු දේවිය සාමි පුරුෂයාට කියනවා මේ දරුවන්ගෙන් මට බේරෙන්න බෑ මේ ප්‍රශ්න නිසා. මේ දෙන්න එක්කගෙන යමු අපි. මොකද ඒගොල්ලෝ අපි මරාගෙන කන්නේ නෑනේ අහුවියෝ කියලා ඔහම විචිලි කරා. ඉතින් සාමි පුරුෂයා කියනවා එහෙනම් මට නම් යන්න බෑ. එමුණත් මම මොකක් හරි උපායක් යොදන්නම් කියලා ඊනාට දෙන්නා මේ දරුවන් දෙදෙනාත් එක්ක පිටත් වෙලා ගියා. ගිහිල්ලා රජගහනුවර දොරටුව ළඟ ශාලාවක ආගන්තුක ආයෙන සඳහා තියෙන ශාලාවක නතර වෙලා පණිවිඩය ඇරිය සිටු මැදුරට මෙන්න මෙහෙම දරුවන් දෙන්නත් එක්ක මේ දියණිය මෙහෙම ඇවිල්ලා ඉන්නවා කියලා. නමුත් මේ සිටු ජෝඩුව කල්පනා කරනවා මේ සංසාරයේ අපට දරුවන් නූනු කෙනෙක් නැහැ. නමුත් මෙන්න මේ දෙන්න අපට බොහොම අපහාසයක් ගෙන දීලා තියෙනවා. ඒක නිසා ඒ අය නාවට කමන්නේ දරුව දෙන්න විතරක් ළඟට එවන්න කියලා පණිවිඩය ඇරියා. ඕනතරම් නිධානයක් දීලා මේව අරගෙන ගිහිල්ලා කැමති තැනක වාසය කරන්න, දරුව දෙන්න විතරක් මෙහාට එවන්න කියලා. ඒ විදිහට මේ එතකොට අර දරුව දෙන්න ඇවිවා සිටානන් ළඟට. ඉතින් මේ කියන සිටානන් නිතර බුදුරජාණන් වහන්සේ දකින්න යනවා බණ අහන්නේම. මහා පන්තක කියන මේ දරුවත් ඒ එක්කම යනවා. ඉතින් නිතර බණ අහනකොට මේ දරුවට හිතුණා මහණ වෙන්න. ඉතින් සීයට කියනවා, අනේ මේ මට අවසර දෙනවනම් මම මහණ අපෝයි මුළු ලෝකෙම අනිත් හැම දෙනාම මහණ වෙනවට වැඩිය මං කැමතියි ඔබ ඔය දරුවා මහණ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ළඟට එක්කගෙන ගියා. මේ මගේ මුණුබුරා මේ මහණ වෙන්න කැමතිද ප්‍රකාශ කරනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේත් එක්තරා භික්ෂුන් වහන්සේකට පැවරුවා ඒ මහපන්තක දරුවාව මහණ කරන්න. ඉතින් ඒ විදිහට පැවිදි වෙලා උපසම්පදා වෙලා ධර්මයේ හැම අත්‍යගෙනගෙන බණ භාවනා කරලා රහත් වුණා. රහත් වෙලා ඉවර වෙලා කල්පනා කරනවා, අනේ මේ පැවිදි සැපය, මේ ධ්‍යාන සැපය මේ ඵලසපය මගේ මේ මල්ලිටත් දෙන්න නැත්නම් හොඳයි කියලා, චූලපන්තකටත් දෙන්න නැත්නම් හොඳයි කියලා එක දවසක් සිටුමැදුරට ගිහිල්ලා සිතානෙනි ඔබ අවසර දෙනවා නම් මම මේ චූලපන්තකත් පැවිදි කරන්නම් කිව්වා. අපොයි කොහොම හොඳයි, මගේ කිසි විරෝධයක් නැහැ, පැවිදි කරන්න කියලා අවසර දුන්නා. ඊළඟට මේ චූලපන්තකත් එක්කගෙන ගිහිල්ලා මහාපන්තක හාමුදුරුව දැන් ඉතින් පැවිදි කළා. පැවිදි කළා ඊළඟට මේ පොඩි චූලපන්තක හාමුදුරුවන්ට පාඩම් දෙන්න ගාථාවක් පැවරුවා කටපාඩම් කරලා. මොකද්ද ගාථාව? ඉතාම ලස්සන ගාථාවක්. හොඳ පුංචි ළමයින්ටම දෙන විදිහේ ගාථාවක්. ඇත්ත වශයෙන්ම බුද්ධානුස්සතියට අදාළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙන විදිහේ අදහසක් තිබෙන ගාථාවක්. පදුමං යථා කෝකණදං සුගන්ධං පාතෝසියා පුල්ලමවීත ගන්ධං අංගීරසං පස්ස විරෝචමානං තපන්ත මාදිච්ච මිවන්ත ලික්ඛේ. තාලයනුව බැලුවත් පාඩම් කරගන්න පහසු වගේ පේනින්නේ. නමුත් මේ දරුවට මොනම හේතුවකින් නමුත් කටපාඩම් කරගන්න බෑ. මේ දරුවා නෙවෙයි දැන් ඉතින් පොඩි හාමුදුරන්ට, චූලපන්තක පොඩි හාමුදුරන්ට මේ ගාථාව කටපාඩම් කරගන්න බෑ. පළවෙනි එක කටපාඩම් කළ දෙවෙනි පදයේ කටපාඩම් කරනකොට අරකමත් එක නැති වෙනවා. ඔය විදිහට 4 මාසයක් තිස්සේම කටපාඩම් කරන්න උත්සාහ කළා බැරි වුණා. ඉතින් ඒකට හේතුව දක්වනවා අතීත කර්මයක් නිසායි ඒක වුනේ කියලා. එතන කියවෙනවා අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ මේ චූලපන්තක පොඩි හාමුදුරුව ඒත් සංඝයා වහන්සේ හොඳ ඥානවන්ත සංඝයා වහන්සේ කෙනෙක්ව ඉඳගෙන ඒ පිරිස හිටපු එක්තරා අදක්ෂ භික්ෂුන් වහන්සේ නමක් පාඩම් දෙන අවස්ථාවේ ඒ දුර්වලකම ගැන ඒ සරලම් විහිළු කරලා විහිළු තාළු කරලා ලැජ්ජ කිරීම නිසා අර හාමුදුරුවෝ අන්තිමට පාඩම් නොදී පාඩම් නොකර මෑරියා. අන්න ඒ අකුසලය නිසා මේ ජීවිතයේදී මේ චූලපන්තක හාමුදුරුවන්ට අර වගේ පොඩි ගාථාවක් පවා 4 මාසයක් තිස්සේ පාඩම් කරගන්න බැරි වුණා කියලා දක්වනවා. ඉතින් ඒක නිසා මහාපන්තක හාමුදුරුවෝ කල්පනා කරා දැන් ඉතින් මේක ගාථාවක් කටපාඩම් කරන්න බැරි නම් ඒ චූලපන්තකට කතා කරලා කියන චූලපන්තක හාමුදුරුවන්ට, චූලපන්තක ඔබට මේ 4 මාසයක් තිස්සේ බැරි නම් මේ පුංචි ගාථාවක් කටපාඩම් කරන්න කොහොමද මහානකම සම්පූර්ණ කරගන්නේ, කොහොමද rahat වෙන්නේ කියලා දැන් ඉතින් ගෙදර යන එක හොඳයි කියලා කිව්වා, ඇඟෙව්වා. ඉතින් නමුත් චූලපන්තක හාමුදුරුවෝ ඒ වෙනකොට බොහොම මේ පැවිද්ද ගැන ආසාව තියෙන ගෙදර යන්න කැමති නැහැ. පැවිද්දට බොහොම ලැබි. ඉතින් ඔන්නෝම තියෙන අවස්ථාවෙම එතන කියවෙනවා මේ දවස් වෙනකොට බුදුරජාණන් වහන්සේ ඒ මේ බොහෝ විට මේ කටයුතු වේළුවන ආරාමයේ කෙරෙන්නේ. නමුත් මෙතන කියවෙනවා ජීවක වෛද්‍යාචාර්යතුමාගේ අඹවණේ ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ වැඩ සිටියේ. ඉතින් ජීවක වෛද්‍ය ආචාර්යතුමා එක දවසක්දා බුදුරජාණන් වහන්සේ සමහරට මේ කියන දවසේම වෙන්ට ඕන බුදුරජාණන් වහන්සේ දැකලා බණ අහලා යම ඇවිල්ලා මහාපන්තක හාමුදුරුවෝ ළඟට ආවේ මොකටද? මහාපන්තක හාමුදුරුවෝ ඒ වෙනකොට මේ සංඝයා වහන්සේලා අතර යම්කිසි තනතුරක් දැරුවා. මොකද්ද තනතුර? භක්තුද්දේශක කියලා කියනවා. ඒ තනතුරේ අදහස මොකද්ද? සංඝයා වහන්සේලා දැන් විශාල පිරිසක් ඉන්නකොට ගිහි පින්නතුන් ඇවිල්ලා දානයකට ඔන්න සංඝයා වහන්සේලා මන්ට මෙච්චර ඕන 59ක් 100ක් ඕනේ කිව්වහම මේ හාමුදුරුව තමයි ඒකට වාරාණුව සංඝයා වහන්සේලා තෝරලා යවන්නේ. ඒ තනතුරයි මේ මහාපන්තක හාමුදුරුව දරුවේ. එතකොට ජීවක වෛද්‍යාචාර්යතුමාට කියනවා මහාපන්තක හාමුදුරුවෝ ඇහුවා කොච්චර සංඝයා වහන්සේලා අවශ්‍යද කියලා. බුද්ධ ප්‍රමුඛ සියලුම සංඝයා වහන්සේලා කිව්වා. කොච්චර ඉන්නවද කියලා ඇහුවා. 500ක් විතර සංඝයා වහන්සේලා වැඩ ඉන්නවායි කිව්වා. මම ඒ හැම දිනාටම ආරාධනා කරනවා කියලා ජීවක වෛද්‍යාචාර්යතුමා කියනකොට මහාපන්තක හාමුදුරුවෝ කියනවා මේ චූලපන්තක පොඩි හාමුදුරුවෝ මේ ඉගෙන ගන්න දැස්ස ගමකුත් නැහැ. ඒ හාමුදුරුවෝ ඇරෙන්න අනිත් ඇයට විතරක් ආරාධනා කරන්න මම අවසර දෙන්නවා කියලා. ඉතින් මේක ඇහුණාට පොඩි හාමුදුරුවන්ට ඉතින් කල්පනා කරන දැන් ඉතින් මට මේ අයියා හාමුදුරුවන්ට මේ මහාපන්තක හාමුදුරුවන්ට මාව දැන් එපා වෙලා වගේ දැන් ඉතින් මට ගෙදර යන්නයි වෙලා තියෙන්නේ. ගෙදර ගිහිල්ලා ඉතින් ඩම්පින් කරගෙනවත් ඉන්න ඕන කියලා හිතාගෙන ඔන්න පස්සෙන් තව උදෑසන මේ පොඩි හාමුදුරුවෝ පිටත් වෙලා ගෙදර යන සූදානම් වෙලා යනවා. එදා උදෑසන ඒ බුදු පියාණන් වහන්සේ මහා කරුණක සමාපත්තියට සමවැදීලා ලෝකේ දිහා බලනකොට ඔන්න මෙනී කිය මේ චූලපන්තක හාමුදුරුවෝ. එතකොට බුදුරජාණන් වහන්සේ කලේ මොකද්ද? මේ චූලපන්තක හාමුදුරුවෝ එන මාර්ගයේ දොරටුව ළඟ බුදුරජාණන් වහන්සේ සක්මන් කර කර ඉන්නවා. චූලපන්තක හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ දැකලා වැඳලා හිටගත්තාම බුදුරජාණන් වහන්සේ අහනවා මොකද චූලපන්තක මේ වෙලාවේ කොහෙද මේ යන්නේ? එතකොට කියනවා අපේ අයියා හාමුදුරුවෝ, ඒ කියන්නේ මේ මහාපන්තක හාමුදුරුවෝ මාව මේ නිරපනවා විහාරෙන් මේ කියලා මම දක්ෂ නැහැ කියලා, ඒක නිසා මම මේ ගෙදර යන්න සූදානම් වෙනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඒ චූලපන්තක ඔබේ පැවිද්ද නුඹේ පැවිද්ද මට නේ අයිති. ඇයි අයියා මෙහෙම මේ යන්න කිව්වහම මේ හාමුදුරුවෝ යන්න කිව්වහම මන්නකට ආවේ නැත්. එන්න මං ළඟ ඉන්න කියලා හිස අත ගාලා එකගෙන ගිහිල්ලා ඒ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය ළඟ ඉඳගන්න සැලැස්සුවා. ඉඳගන්න සලස්වලා එතන කියන ඉර්ධියෙන්ම මැවූ රෙදි කඩක් කියලා කොයි ආකාරයෙන් නමුත් සුදු රෙදි කඩක් අතට දීලා කියනවා යුලපන්තක ඉර දිහා බලාගෙන එහෙම නැත්නම් ඉර පායන දිහාවට හැරිලා මේ රෙදි කෑල්ල අත ගන්න රෙදි කෑල්ල පිරිමදින්න රජෝහරණං රජෝහරණං කිය කියා. රජෝහරණං කියන වචනේ තේරුම මේ කිලුට ඉවත් කරනවා, කිලුට ඉවත් කරනවා, කිලුට ඉවත් කරනවා, කිලුට ඉවත් කරනවා කිය කියා මේ සුදු රෙදි කෑල්ල පිරිමදින්න කියලා. ඉතින් ඒ වැඩේ පැවරුවා. ඒ වෙලාව යනකොට ඔන්න ඉතින් දාණයට වඩම්ම ගෙන එන ඒ පිරිස ආවා. ඉතින් බුදුරජාණන් වහන්සේත් ඒ සියලුම සංඝයා වහන්සේලාත් දාණේ ගෙදරට මේ ජීවක වෛද්‍යාචාර්යතුමාගේ දාණේ ගෙදරට වැඩම කළා. එතකොට ඊළඟට එතෙන්දි වෙන දේවල් ඔන්න ඊළඟට කියවෙනවා. මේ ජීවක වෛද්‍යාචාර්යතුමා බුදුරජාණන් වහන්සේට මේ දාණය පූජා කිරීමේදී දැන් මේ කාලෙත් නොයෙකුත් විදිහේ ක්‍රම තියෙනවානේ. ඒ කාලෙත් ඒ වගේ දානීය බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට පූජා කරන්න අතපැන්වත් කරන්න සූදානම් වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ පාත්‍රය අතින් වැහුවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මෙව අතින් වැහුවාම කල්පනා කරනවා ඊළඟට ජීවක වෛද්‍යාචාර්යතුමා ඒකට හේතු ඇහුවාම බුදුරජාණන් වහන්සේ කියනවා තව මේ ආරාමේ තව භික්ෂුන් වහන්සේලා ඉන්නව නේද කියලා. එතකොට මහාපන්තක හාමුදුරුවෝ කියනවා ආරාමේ භික්ෂුන් වහන්සේලා නැහැ නේද ස්වාමීනි කියලා. ඉන්නවා කියලා නැවත බුදුරජාණන් වහන්සේ කිව්වහම ඊළඟට ජීවක වෛද්‍යාචාර්යතුමා සේවකයෙක් යව්වා බලන්න. ඒ යන වෙලාව වෙනකොට මොකද වෙලා තියෙන්නේ? අර චූලපන්තක හාමුදුරුවෝ ඒ අතරතුර තවත් දෙයක් සිද්ධ වුණා. අර චූලපන්තක හාමුදුරුවා රෙදි කඩ අතුල්ල අතුල්ල මෙහෙ කරනකොට ඔන්න පෙනුණා ඒක කිලිටි වෙනවා. දැන් කිලිටි යවන්න යවමි කියලා අදහසින් ඒ පිරිමදින්නේ. නමුත් මේක කිලිටි වෙනවා. ඔන්න ඊළඟට කල්පනා කරනවා මේ රෙදි කඩ කිලිටුනේ මගේ මේ ශරීරයේ කිලුට නිසායි. අනේ අනිච්ඡාවත සංඛාරා කියලා මේ සංස්කාරයන්ගේ ස්වභාවය මෙහෙම නේද කියලා ඉතින් විදර්ශනා පැත්තට හැරුණා. අන්න ඒ අවස්ථාවේ බුදුරජාන් වහන්සේ අර දානගෙදර ඉඳගෙනම ආලෝකයක් යවලා මේ චූලපන්තක හාමුදුරන්ට ඒ අවවාදයක් කළ ගාථාවලින් චූලපන්තක ඔය රෙදි කඩේ තියෙන ඒ කිලිට විතරක් නෙවෙයි ශරීරයේ තියෙන කිලිට විතරක් නෙවෙයි හිත ඇතුලේ තියෙන රාග ద్వේෂ මෝහ කියලා කිලිටි අන්න ඒවා අතහරින්න කියලා ඒ ගාථා ප්‍රකාශ කළා. ඒක 이르දීන් මාගේ බුදුරජාන් වහන්සේ ඒ ප්‍රකාශ කරේ. ඒක කනට වැටුණ හැටිය ඒක පිළිහිට කරගෙන විදර්ශනා වඩලා චූලපන්තක හාමුදුරෝ අභිඥාලාභී මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. ඉතින් ඊට පස්සේ තමයි ඔන්න ඊළඟට අර කිව්ව විදිහට බුදුරජාණන් වහන්සේ පාත්‍රය අතින් වැහුවාම ඔන්න මහපන්තක හාමුදුරුව කියනවා සංඝයා වහන්සේලා නැහැ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන සංඝයා වහන්සේලා ඉන්නවා කියලා. ඉතින් මේක බේරගන්න තමයි අර දීවක වෛද්‍යාචාර්යතුමා කෙනෙක් කියුවේ සේවකයෙක් කියුවේ. ඒ සේවකයා යනකොට මේ ආරාමේ පිරිලා හාමුදුරුවන්ගේ සමහර හාමුදුරුවෝ සිවුරු මහානෝ සමහර සිවුරු පඬු ගහන සමහර සජ්ජායනා කරන නොයිකුත් විදිහේ. එකිනා කාට හිම් පිටීම වෙනස් ස්වරූපයදී සංඝයා වහන්සේලා දහස් නම මොකද මේකට හේතුව චූලපන්තක හාමුදුරුව මේ සිද්ධ වෙන හැම දෙයක්ම බලාගෙන ඉන්නවා. දැන් ඉතින් අභිඥාලාභී දිවසින් දුටුවා මේ මහපන්තක හාමුදුරුව කියනවා සංඝයා වහන්සේලා නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා සංඝයා වහන්සේලා ඉන්නවා කියලා. මං ඉන්න බව පෙන්වන්නම් කියලා තමයි ඔන්න මැව්වේ අර දහසක් නමක්. එතකොට අර උද්ගලයාට තේරුම් ගන්න බෑ මේ සංඝයා වහන්සේලා දහස් නමක් විතර ඉන්නවා. ඉතින් ඇවිල්ලා කිව්වා මෙන්න මෙහෙම සංඝයා වහන්සේලා දහස් නමක් විතර ඉන්නවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා එහෙනම් ගිහිල්ලා මම ශාස්ත්‍රුන් වහන්සේ චූලපන්තක හාමුදුරන්ට එන්න කියනවා කියලා කියන්නේ කියලා. දෙවෙනි වරට ගිහිල්ලා එහෙම කියනකොට අර දහසක් නමව කියනවා මමයි චූලපන්තක කියලා. අර 이르දීන් මැව් ඒ සංඝයා වහන්සේලා. ඒකත් බේරගන්න බැරුව ඊළඟට ආයිත් ඇවිල්ලා ඒ කතන්දරේ කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා එහෙමනම් පළමුවේ මම චූලපන්තකේ කියලා කියන හාමුදුරන්ගේ අතින් අල්ලගන්නේ. එතකොට අනිත් අය අන්තර්ධාන වෙයි කියලා. ඒ විදිහටම අර දූතයා ගිහිල්ලා අර පණිවිඩකාරයා ගිහිල්ලා ඒ කියපු ආකාරයට කරලා ඔන්න ඊළඟට ඒ දූතයත් එක්කම ඒ මෙහෙකාරයත් එක්කම චූලපන්තක හාමුදුරුවෝ එතෙන්ට වැඩියා. වැඩියට පස්සේ දානහිම වනදලා අනුමෝදනා පව බුදු පියාණන් වහන්සේ ඒ චූලපන්තක හාමුදුරුවන්ට පැවරුවා. චූලපන්තක හාමුදුරුවෝ දැන් ඉතින් අර අවිඥාලාභී මහරහතන් වහන්සේ කෙනෙක් ඉතාමත්ම වික්ත අන්දමින් ඒ දේශනාව කළා. ඉතින් මේ සිද්ධිය කොයිතරම් ආශ්චර්යවත්ද කියතොත් මේ සිද්ධිය සිදු වුණාට පස්සේ සංඝයා වහන්සේලා අවස්ථා කීපයකදීම මේකේ මේක තුල තියෙන ධර්මතාවක් බුදුරජාණන් වහන්සේ කියන්නේ මහා පන්තක හාමුදුරුවෝ බැරිය කියලා මේ ශාසනය අභව්‍ය කෙනෙක් හැටියට, අභව්‍ය කියන වචනයෝ දැන් නිකන් කොටින් කියනවනම් කාලකන්ණියෙක් වගේ දෙයක්. දැන් 4000 මාසයක් තිස්සේ ගාතාවක් කටපාඩම් කරන්න බැරි නම් කාලකන්ණිය වගේ කෙනෙක් නේද? ඒක නිසා අර අභව්‍ය කෙනෙක් හැටියට සැලකලා මේ ශාසනය මොකක්වත් කරගන්න බැරි කෙනෙක් හැටියට සැලකලායි gedara යවන්න සූදානම් වුණේ මහා පන්තක හාමුදුරුවෝ. එහෙම කෙනෙක් බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාවෙන් ඒ පුදුම විදිය උපාය කෞශල්‍යයෙන් නිසා අර වරුවක් ඇතුළත අභිඥාලාභී මහරහතන් වහන්සේ කෙනෙක් වුණා කියන ඒ ආශ්චර්යවත් කාරණය ගැන සංඝයා වහන්සේලා කීපවරක්ම ඒ ධර්ම සභාවේ කතා කළ බව සඳහන් වෙනවා. ඒ ඇතැම් අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ජාතක කතා වලින් පෙන්눔 කරලා තියෙනවා. අතීතයේත් මම ඒ යම් යම් අවස්ථාවල මේ චූලපන්තිකට උපකාර වුණා කියලා. මොන දැන් විශේෂයෙන්ම අපිට මේ ධර්මය පිළිබඳව වැදගත් වෙන කාරණේ තමයි එක් අවස්ථාවක මේ සංඝයා වහන්සේලා ඒත් ඔය මාතෘකාව උඩ කතා කරන අතර කිව්වා මේ චූලපන්තක හාමුදුරුවෝ බොඩි හාමුදුරුවෝ උත්සාහය අතන හැර වීරවන්තව ක්‍රියා කරන නිසායි ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ පිහිටත් ලබාගෙන අර බරුවක් තුල අර තරම් ඉක්මනින් අර තත්ත්වයක් ලබා ගත්තේ කියලා. ඉතින් මේක අසුන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ එසේ මහණෙනි යම් කිසි කෙනෙක් මේ ශාසනයෙහි ඒ විදිහට අප්‍රමාදීව උත්හාන වීරෙන් කටයුතු කරනවා නම් තමන්ට පුළුවන් තමන්ගේ නිවන සකස් කරගන්න සිනුන් ලබා ගන්න කියන අදහස දෙන අර අපි කලින් මාතෘකා කළ ගාථා ධර්මයේ වදාලා උත්හානේන අප්‍රමාදේන සංයමේන දමේනච දීපං කෛරාතමේ ධාවි යං ඕඝෝ නාභිකීරති. උත්හානේන අප්‍රමාදේන නොපසුබට වීරයෙන් සහ අප්‍රමාදීන් අප්‍රමාද ප්‍රතිපදාවෙන් සංයමේන දමේනච ශීලාදී ගුණ ධර්ම වලින් ඇති කරගන්න සංයමයෙන් ඉන්ද්‍රිය දමණයෙන් මෙන්න මේ කියාපු කාරණාවලින් නුවණැති පුද්ගලයා මේ ධාවි අර කැඳ වතුර වලට ගසාගෙන නොයන අන්දමේ දිව ඉනක් තනාගන්නේ සාදාගන්නේ. එතන දිව ඉන කියලා කිව්වේ නිවනටයි. කැඳ වතුර කියලා කිව්වේ කාම භව දිට්ටි අවිජ්ජා කියලා කියන කෙලෙස් කැඳ වතුර. සංසාරයේ සත්වයා ගසාගෙන යන කෙලෙස් කැඳ වතුර වලට අහු වෙන්නේ නැති ඒවායින් බේරිලා ඉන්න පුළුවන් දිව ඉන. නිවන නිවනට නමක් දිවයින කියලා කියන්නේ අරහත් ඵල සමාධී අවස්ථාවේදී ඒ භුක්ති විඳින නිවන් නිවීම. අන්න ඒ தත්ත්වය ලබා ගන්නී කියන ඒ ගැඹුරු අර්ථය ඇති ගාථා ධර්මයේ බුදු පියාණන් වහන්සේ වදාළා. එතකොට අපි සැකෙමින් ගත්තොත් කතාවේ සාරාංශය ඕකයි. ඊළඟට දැන් අපි මේක තුලින් අපට ගන්න පුළුවන් යම් යම් තමන්ගේ ජීවිතයට උපකාර වෙන ධර්ම කාරණා මතු කර ගන්න පුළුවන් ධර්ම කාරණා ගැන හිතෙවදමු. දැන් අපි ආරම්භයේදීම කිව්වා සමාජ සම්මත විභාග පරීක්ෂණ ආදීන් කෙනෙකුගේ සාංශාරික බුද්ධි මට්ටම මනින්න බැරි බව යම් යම් ශක්තියෙන් තිබෙන්න පුළුවන් අවස්ථානුකූලව ඒ හොඳ කල්යාණ මිත්‍ර ඇසුරු ලැබුණොත් ඒව අමතු කර ගන්න පුළුවන්. ඒකට හොඳ නිදර්ශනය තමයි අර මහා පන්තක හාමුදුරුවෝ මේ සංසාර විභාග මේ නිවන් විභාගයෙන් අසමත් කරලා අභාග්‍ය කෙනෙක් හැටියට සැලකලා ගෙදර යවන්න හදාපු මේ චූල පන්තක හාමුදුරුවන්ව අර බුදු පියාණන් වහන්සේගේ කල්යාණ මිත්‍ර පිහිට නිසා මහා කරුණාව නිසා අර තරම්ම අර වරුවක් තුල ඉතාම සුළු කාලයකදී උතුම් තත්ත්වයක් ලබා ගත්තා. ඒකෙන් අපට පේනවා මේ ලෝකයේ අපි හිතන නොයෙකුත් බුද්ධි පරීක්ෂණ සම්මුඛ පරීක්ෂණ විභාග ආදී පැවැත්වුවට මොකද ඒවා තුලින් හෙළි කරගන්න බෑ පුද්ගලයෙකුගේ තියෙන වටිනාකම. ඇතුළත ගැබ් වෙලා තියෙන පුළුවන් ඉතාමත්ම වටිනා ශක්තියින්. ඉතින් ඒ වගේම මේ කථාන්තරය තුලින් එළි වෙනවා දැන් අර ඒ චූලපන්තක හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ කියලා කියමු අපි. ඒ පොඩි හාමුදුරුවෝ තමන් ඒ தත්ත්වය ලබා ගත්තට පස්සේ අයියාට යම්කිසි සරදමකුත් කළා. අයියා හාමුදුරුවන්ට අපි හිතමු මේ මහපන්තක හාමුදුරුවන්ට යම්කිසි සරදමකුත් කළා. මොකද්ද සරදම? සරදම කියලා කියන්නේ මේක මේ යම්කිසි පාඩමක් ඉගැන්වීමක් කියලා. දැන් අපි දන්නවා මේ සමාජයේත් ඉන්නවා බොහොම අය මේ කාලේ සමහර උගතුන් ත්‍රි හේතුක පටිසන්ධි කතාවක් ඉස්සරහට අරගෙන මේ නිවන් සඳහා උත්සාහ කරන බොහෝ ශ්‍රද්ධාවන්ත අය පසුබට කරන්න බලනවා. කලින්ම විවාහයෙන් ෆේල් කරලා ගෙදර අරින්න වගේ අන්න ඒ වගේ වැඩක් කරන බව පේනවා බොහෝ දෙනා. අන්න ඒකට නිදසුණක් වගේ දෙයක් තමයි මෙතනත් මහපන්තක හාමුදුරුවන්ගෙන් සිද්ධ වුණේ. ඉතින් ඒකට හරියන්න මම චූලපන්තක හාමුදුරුව මහපන්තක හාමුදුරුවන්ට පෙන්නවා 1000කින් පිරුණු විහාරයක් පෙන්නලා පාඩමක් ඉගැන්නුවා. ඒ කියන්නේ ඔය වගේ දෙයක පාඩමකම් කරන්න බෑ කෙනෙක් තුල තියෙන්න පුළුවන් වටිනා ශක්තිය. ඉතින් ඒක අපිට කියන්න පුළුවන් එක්තරා ශාසනික හුරතලයක් කියලා. ඊළඟට ඒකම අපට හිතා ගන්න පුළුවන් දැන් මේ කථාන්තරයෙන් හිලි වෙන ඉතාමත්ම වටිනා කාරණයක් තමයි බුදු පියාණන් වහන්සේගේ මේ මහා කරුණා ගුණය. මේ මහා කරුණා ගුණය එක්කම බුදු පියාණන් වහන්සේම සමහර අවස්ථාවට ප්‍රකාශ කරනවා මහණෙනි මට නුඹලා පිළිබඳව අනුකම්පාවක් තිබෙනවා කියලා. මාතුල නුඹලා පිළිබඳ අනුකම්පාවක් තිබෙනවා කියලා. අපි දන්නවා අපි අහලා තියෙනවා බුදු පියාණන් වහන්සේ අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවන විදිහේ තත්වයක් නිවනක් ලබාගෙන තිබෙනවා. නමුත් මේ බුදු පියාණන් වහන්සේ දීර්ඝ කාලයක් පුරපු පාරමී ශක්තිය නිසා ලෝකයාගේ අනුකම්පාව ලැබිය යුතු, කරුණාව ලැබිය යුතු අයගේ සිතුම් පැතුම් ඒ වායේ පිළිබඳ යම් කිසි සසලවීමක් චලනයක් බුදු පියාණන් වහන්සේගේ හිතට වැටෙනවා. ඒ වැටෙන විශේෂ අවස්ථාව තමයි අන්නර කියපු මහා කරුණා සමම්පත්ති අවස්ථාව. දැන් මේ කාලෙත් ඔය යම් යම් මේවට උපමාම නුනත්, ඒට සමාන නුනත් යම් යම් උපකරණ ගැන මේ පින්නතුන්ට හිතට එනවා ඇති. මොන ආකාරයකින් නමුත් බුදු පියාණන් වහන්සේ මේ මහා කරුණා සමාපතියට සමවැදුනහම අන්නර කරුණාව දැක්විය යුතු, එහෙම නැත්නම් සසල වෙන හදවත් වල ඒ චලනය බුදු පියාණන් වහන්සේගේ හිතට අහුවෙනවා. ඒ වගේම තමයි මෙතන මේ සිද්ධිය ගැන හිතලා බලනකොට බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාවත් එක්කම යන එක තමයි, අර අනුකම්පාවත් එක්කම යන එක තමයි ප්‍රඥාව තුලින් ඇති කරගන්න උපාය කෞශල්‍ය. එක්තරා උපායක් යොදනවා. දැන් සත්‍යෙන් පුරිස ධම්ම සාර්ථී ගුණය කියලා බුදු පියාණන් වහන්සේ තුල තියෙන විශේෂ ගුණය තමයි ඒ පුද්ගලයන් හික්මවන්න පුළුවන්. ඒ අය නිවනට යොමු කරන්න පුළුවන් විශේෂ ශක්තියක් තියෙන. ඒකට ඕන උපක්‍රමයේ බුදු පියාණන් වහන්සේ අවස්ථානුකූලව කරනවා. දැන් මෙතනත් අර චූලපන්ත ගහමුදුරුව ගැන අපි ටිකක් හිතලා බලමු. දැන් මේ ගෙදරක පොඩි දරුවෙකුට කන්නවත් නොදී ගෙදරින් පැන්නුවාම ඒ දරුවා තුල කොයිතරම් සංවේගයක්, ශෝකයක්, අනාථ බවක් හිතේ ඇති වෙනවද ඇද්ද? දැන් මේ චූලපන්තක හාමුදුරුවන්ටත් සිද්ධ වුණේ වගේ දෙයක්. තමන්ව මහාන කරෙත් ඒ මහාපන්තක හාමුදුරුව තමන්ගේ අයියා ගෙදරින් එක්කගෙන ඇවිල්ලා මහාන කළා. ඉවර වෙලා අන්තිමට අසමත් කරලා අභාග්‍ය කෙනෙක් හැටියට සලකලා එපමණක් නොවේ දානේ ගෙදරට කරපු ආරාධනාවත් වැළැක්කුවා. කොයිතරම් හිතට වේදනාවක් අර පුංචි හදවතේ ඇති වෙන්නේ නැද්ද චූලපන්ත කහාමුදුරුවන්ගේ? එතකොට දැන් අපි දන්නවා ඒ විදිහේ අවස්ථාවක මව් කෙනෙක් ක්‍රියා කරන ආකාරය. අයියා එළවුවට මොකද පුතේ, මගේ පුතා ඇයි මා ළඟට ආවේ නැත්තේ, මට ඇවිල්ලා කිව්වේ නැත්තේ කියලා හිස අත ගාලා සනසන වගේ බුදු පියාණන් වහන්සේත් ඒ අවස්ථාවේ අර චූලපන්ත කහාමුදුරුවන්ගේ ඉසත ගාලා එන්න මා ළඟ මගේ ගන්ධකිලිය ළඟට ඉන්න, ඇයි මා පැවිද්ද, මට නේද අයිති, එයාට මහපන්තිකට නෙවෙයි නේද කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ඒ පුටි චූලපන්ත කහාමුදුරුව සැනසුවා. අන්නේ අවස්ථාවට පේනවා මහා කරුණා ගුණයත්, ඒ වගේම උපාය කෞශල්‍ය ඥානයත්. ඒ අවස්ථාවේ අර තව පොඩ්ඩක් එහෙම වුණා නම් අර චූලපන්ත කහාමුදුරුව ගෙදර. නමුත් ඊට කලින් බුදු පියාණන් වහන්සේ දොරටුව ළඟට ඇවිල්ලා අර විදිහට ප්‍රශ්න කරලා අන්තිමට සනසලා ලොකු ධෛර්යයක්. එතකොට කොයිතරම් ධෛර්යයක් ලැබෙන්නේ නැද්ද අර පුංචි ඔළුවට ඒ ශ්‍රී හස්තය ස්පර්ශ කරනකොට. ඉතින් එතනත් යම් කිසි ධර්මතාවක් තිබෙනවා. බුදු පියාණන් වහන්සේ එහෙම හිසාත ගාන බවක් කියලා නැහැ. අර රාහුල පුංචි රාහුල හාමුදුරුවන්ගේවත් හිසාත ගෑවේ නැහැ. රාහුල හාමුදුරුව එල්ලිලා ගියා. රාහුල හාමුදුරුවනේ රාහුල කුමාරයා. අත ගෑවේ නැහැ හිස මේ එල්ලිලා ගියාට. නමුත් මේ අවස්ථාවේ හිසාත ගෑවේ. ඒක තුල ලොකු ධර්මතාවක් තිබෙනවා. අපි ඒක තවදුරටත් හෙළිවේවි විදිහට කියනකොට. ඉතින් අර ගිය ආපු හරියටම අම්මා කෙනෙක් වගේම ඒ අවස්ථාවේ ක්‍රියා කළේ. එතකොට ඒ තුලින් ලැබුණු ධෛර්යය දැන් අපි හිතනවා අපිට තේරුම් ගන්න පුළුවන් චූලපන්තක හාමුදුරුවන්ට තියෙන ශ්‍රද්ධාව නිසාම, ගෞරවය නිසාම බුදු පියාණන් වහන්සේට ළඟට ගිහිලා කියනවා තබා කිට්ටු වෙන්නවත් බැරි කෙනෙක් කියලා හිතන්නේ නැති. බුදු පියාණන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි අපිට කිට්ටු වෙන්නවත් බැරි කෙනෙක් කියලා මේ චූලපන්තක පොඩි හාමුදුරුවෝ හිතන්නේ නැති. නමුත් අන්තිමට සිදුනේ ඒ තමන් ළඟටම ඇවිල්ලා තමන්ගේ හිස අත ගාලා එන්න මං එක්ක මගේ කුටිය ළඟ ඉන්න කියලා ඒ විදිහට කියන අනකට කොයිතරම් ඒ ධෛර්යයක් ඒ පුංචි හාමුදුරන්ට ඇති වෙන්නේ නැද්ද? ඊළඟට ඒ වගේම තමයි අර ගාථාවේ කියවුණු ආකාරයට ඒ චූලපන්තක හාමුදුරුවෝ ඒ ලැබුණු ධෛර්යය පිහිට කරගෙන බුදු පියාණන් වහන්සේ කියාපු ආකාරයට කීකරුව අර රෙදි කඩ පිරිමදිමින් අර ඔක්කොම සංඝ පිරිස දානෙ ගෙදරට ගියා. දාන වේලක් නැහැ. නමුත් ආහාරය නැති වුණත් බුදු පියාණන් වහන්සේ කියාපු ආකාරයට අප්‍රමාදව උත්ථාන වීරියෙන්, පසුබට වීරියෙන් යුක්තව, සංයමයෙන් දමනයෙන් යුක්තව ඒ භාවනාව යෙදුණා. ඒ භාවනාව ගැනත් ඔන්න හිතනකොට එතනත් යම්කිසි ධර්මතාවක් තිබෙනවා. පින්නතුනේ මේ සමහර ධර්ම කතාවල සිද්ධි සංඝටනාව, සිද්ධි ගැළපීම තුළ යම්කිසි පුදුම විදිහේ යඹුරක් තිබෙනවා. අපි සාමාන්‍යයෙන් කතාවක් කියාගෙන යනකොට සිද්ධි පෙළ කියනවා. ඒව ගැන වැඩි විග්‍රහ කරන්න පෙළඹෙන්නේ නැහැ. නමුත් ටිකක් හොඳට නැවතිලි කල්පනා කරලා බලනකොට මේ හැම සිද්ධියක් තුළම මහ පුදුම සම්බන්ධයක් තිබෙනවා. දැන් අපි කියුවා කර්ම විපාක දෙකක් මේ චූලපන්තක හාමුදුරුවන් පිළිබඳව. එකක් නරක කර්මය. නරක කර්මය මොකද්ද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ඉගෙනීමෙහි අදක්ෂ භික්ෂුවකට කවටකම් කරා, විහිළු කරා. ඒක නිසා අන්නර ගාථා පාඩම් කරගන්න බැරි වුණා. ඊළඟට හොඳ පැත්තකුත් තිබෙනවා. ඒක දක්වන්නේ මෙහෙමයි. අර තරම් ඉක්මනින් අර රෙදිගඩ පිළිබඳ කමඨහන තුලින් රහත් බව ලැබුවේ කොහොමද? ලැබුවේ මොකද? අතීතයේ රජ කෙනෙකු ඉන්න කාලේ නගරේ පැදකුණු කරන අතරේ අපිට හිතා ගන්න පුළුවන් ඇතිකො පිට වෙන්නේ නැති නගරය පැදකුණු කරනවා කියලා කියන්නේ නගරයේ වටේ ඇවිදින දවල් කාලේ පරීක්ෂා කිරීම වශයෙන් මේ ප්‍රදක්ෂිණා කරන අතරේ ඒ අවුවට දද ගිනි අවුව නිසා නළලේ දහඩිය ගලනකොට ළඟ තිබුණු සුදුරු දි කඩකින් ලෙන්සුවක් වගේ දෙයකින් නළල පිහ දැම්මා. නළල පිහ දැම්මාම අරගෙන බලනකොට මේ රෙදි කෑල්ල කිලිටි වෙලා. රජ කෙනෙක් වුණාට සමහර විට ඇතා පිට ඉන්නේ නැත්තේ. ඒ වුණත් හිත විදර්ශනාවට ගියා. අනිත්‍යවත සංඛාරා මේ විදියයි මේ හැම සකස් කිරීමක්ම මෙන්න මේ විදියට අනිත්‍යයි. මේ විදිහට කොයිතරම් හිටියත් මේ ශාරීරියේ ස්වභාවය මේකයි කියලා විදර්ශනාවට හිත ගියා. අන්න ඒ විදර්ශනාවට ගිය ඒ හිතට සම්බන්ධ කරන්නයි බුදු පියාණන් වහන්සේ අර කියාපු විදිහට පිරිසිදු රෙදි කඩක් දීලා ඉරදිහාවට හැරිලා රජෝහරණං කියලා කිව්වේ. අන්න ඉතින් අපිට පේනවා ඒක තුලින් අපිට දැන් එතනත් අපි මේ කාලය ගැන හිතලා බලනවා නම් ඇතැම් අය කියනවා ගිහි පින්වතුන්ට ඒ ගිහි පින්වතුන්ගේ ව්‍යාපාර ආදිය දියුණු කරගන්න ඕන කරන බණ දේශනා මිසක් විදර්ශනාව ගැන කියන්න වටින්නේ නැහැ කියලා සමහර කෙනෙක් කියනවා. විදර්ශනාව කියන්නේ කොයි කැලෑවල තනිව භාවනා කරන සංඝයා වහන්සේලාට විතරක් තියෙන දෙයක්. මේක මේ ගිහි පින්වතුන්ට ඕනේ නැහැ කියලා. දැන් මෙතන තියෙනවා හොඳ නිදසුනක්. ඒ අතීතයේ චූලපන්තක හාමුදුරුවෝ ඒ රජෙක් හැටියට ඉඳගෙන රජෙක් වුණාට මොකද ඒ දාඩිය ගලනවා. ධර්මතාව එහෙමමයි. අන්න ඒ ගැලූ දාඩිය ටික ඒක අපතේ ඇව්වේ නෑ. දැන් මේ කාලේ නම් සමහර දාඩිය ටික ගලනකොට ඒක ලේන්සුවේ දාගෙන ඒක සාක්කුව තුල දාගන්නවා විතරයි කරන්නේ. නමුත් මේ දාඩිය ටික ඒ අතීතයේදී ඒ රජුරෝ විදර්ශනාවට යොමු කරගත්තා. විදර්ශනාවට බර කරගත්තා. විදර්ශනාවට බැර කරගත්තා. අන්නේ බැර කරගත්තු විදර්ශනා හිතවිල්ල තමයි අන්තිමට රහත් වීමටත් උපකාර වුනේ. ඒ තුලින් අපිට පේනවා අපේ එදිනෙදා ජීවිතේ අපටත් එතනත් හොඳ පාඩමක් තිබෙනවා. අපේ එදිනෙදා ජීවිතේ අපි අහක දාන කෙල ටිකත් අපි නිවනට උපකාර කරගන්න ඕන. ගලන දාඩිය ටිකත් ඒකත් නිවනට උපකාර කරගන්න. කොහොමද නිවනට උපකාර කරගන්නේ? බුදු පියාණන් වහන්සේ වදාළ ත්‍රිලක්ෂණය අනුව මේ සංස්කාර ස්වභාවය මෙහෙමයි කියලා මෙනෙහි කිරීම. එක මොහොතක හරි හිතේ ලෝකයේ යථා තත්ත්වය පිළිබඳ ගැස්මක් තිගැස්මක් සංවේගයක් ඇති වුණා නම් ඒක එකතු වෙනවා. ඒක ඉබේටම අර නිවනට යම් කිසි අවස්ථාවක නිවන් බලාපොරොත්තු වෙනා නම් ඒ අවස්ථාවට සමහර විට කමඨහක් හැටියටත් ඉදිරිපත් වෙනවා. අන්න ඒ පුදුම ධර්මතාවක් මේකෙන් පේනවා. එතකොට මේ චූලපන්තක හාමුදුරන්ට රහත් වෙන්න උපකාර වුණු කාරණා අපිට මේක තුලින් ගොනු කරගන්න පුළුවන්. මේ කමඨහන ඇත්ත වශයෙන් සුදු රෙදි කඩක කිලුටක් කියලා කියන්නේ දැන් බොහෝ වෙලා සුදු රෙදි කඩක් දිහා බලාගෙන ඉන්නකොට ඒක තුලින් කසිනාදී වශයෙන් ධ්‍යාන ඇති වෙන්නත් පුළුවන්. එතකොට ඊළඟට ඒ ධ්‍යාන පාදක කරගෙන විදර්ශනාව තමයි ඔන්න අර කිලුට. සුදු වෙදි කෑල්ල දිහා බලාගෙන රජෝහරණන් කියනකොට සමහර විට මේ මොකද මෙතන මහා ආශ්චර්යවත් දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ ඒක වේලක් තුල. අර ගාථාවක් ඉගෙන ගන්න බැරි පොඩි හාමුදුරුවෝ කිසිම වෙන උපදෙසක් නැතුව මහා අභිඥාලාභී ධ්‍යාන ඔක්කොම පාස් කරලා අභිඥා ලබාගෙන ඒ තරම් විදර්ශනාවෙනුත් ඒ ඉහළටම ගිහිල්ලා රහත් උනේ කොහොමද කියන එක අපි ටිකක් තේරුම් ගන්න බැලුවොත් අර බුදු පියාණන් වහන්සේ දුන්න කමඨහන තුලම සමහර විට ඒක තියෙන්න පුළුවන්. සමත පාදක කරගෙන එහෙම නැත්නම් ධ්‍යාන පාදක කරගෙනයි විදර්ශනාව වැඩුවේ. සමතේට උපකාර වෙනවා අර සුදු වර්ණය. නමුත් ඔන්නේ විදර්ශනාවට අර කිලුටු වුණ අවස්ථාව. ඊළඟට තවත් මේක ඇතුළට අපි ගැඹුරින් කිමිදලා බැලුවොත් මේකට උපකාර වෙන දෙයක්ම තමයි අර මොන හේතුවකින් නමුත් මහාපන්තක හාමුදුරු දීපු ගාථාව. අපි අර ගාථාව කිව්වේ ඒක මේ පින්නතුන්ට කටපාඩම් කරන්න බැරි වුණත් මේ ඉතාමත්ම ලස්සන ගාථාවක්. ඒ ගාථාව තුළත් යම් කිසි ධර්මතාවක් තිබෙනවා. එකක් තමයි ඒ ගාථාවෙන් කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව බුදු පියාණන් වහන්සේ කෙරෙහි පුදුම ශ්‍රද්ධාවක් ඇති වෙන දෙයක් ඒ ගාථාවෙන් කියවෙන්නේ. පදුමං යථා කෝක නදං සුගන්ධං. හරිම ලස්සන ගාථාවක් ඒක. පාතෝසියා අපුල්ල මවීත ගන්ධං. යම්සේ උදෑසන පිපුණු සුවඳවත් පුෂ්පයක්ද පුෂ්පයක් ඇතිවේද? අන්න ඒ වගේ මේ බුදු පියාණන් වහන්සේට දෙන උපමාවක්. උදෑසන පිපුණු සුගන්ධවත් සුදු නෙළුම් මලක් වගේ. ඊළඟට අනිත් උපමාව මොකද්ද? පපන්ත මාදිච්ච මිවන්තලික්කේ. ඒ කියන්නේ මේ අහසෙහි නැගෙන අහසෙහි බැබලෙන සූර්යා වගේ. ඒ වගේ ලක්ෂණ ඒ වගේ ඉතාමත්ම ශෝභමාන වූ අංගීරස බුදුරජාණන් වහන්සේ දිහා බලව කියන එකයි ඒ ගාථාවේ කියවන්නේ. ගාථාවේ කියවෙන්නේ එතකොට උදෑසන සුපිපි සුගන්ධවත් පුෂ්පයක් වැනි වූද අහසේ දිලියන සූර්යා මෙන් බබලන්නා වූද අංගීරස බුදුරජාණන් වහන්සේ දෙස බලව කියන ওই ගාථාවයි අර පොඩි හාමුදුරන්ට චූලපන්තක හාමුදුරන්ට කටපාඩම් කරන්න දුන්නේ. කටපාඩම් කරගන්න බැරි වුණාට මොකද ඒ අදහස හිතට වදින්නේ නැති. ඒ තුලින් අර බුදුරජාණන් වහන්සේ කෙරෙහි බුද්ධානුස්සති වශයෙන් ශ්‍රද්ධා වැඩෙන්නේ නැති. ඉතින් ඒකත් අපතේ ගියේ නෑ. ඉතින් ඒක ඒ පසුබිම උඩම තමයි ඒ ආකර්ෂණයේ උඩම බුදුරජාණන් වහන්සේ පිහිට වුණා. ඊළඟට එතනක් තියෙන තව ටිකක් කල්පනා කරලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ ඒ රෙදි කඩ අතට දීලා ඉර දිහා බලාගෙන භාවනා කරන්න කිව්වහම සාමාන්‍ය කෙනෙක් කැමති වෙන්නේ නැහැ ඒකට. දැන් කාලේ ওই භාවනා කරන කටි පවා සමහර විට හොඳට අපි හොඳ හොඳ තැන් බලනවනේ. නමුත් මෙතන මේ ඉර නගිනකොට මේ දාඩිය ගණනවා මේක අපහසු තැනක්. නමුත් අන්න අර ගාථාවෙන් කියවෙනවා එතන ඇත්ත වශයෙන් සුදු නෙළුම් මලක් වුණත් පිපෙන්න නම් ඉරේලිය ඕන. ඉරේලිය දිහා බලාගෙන පිපෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අර චූලබන්ත කහාමුදුරුවොත් පොඩි හාමුදුරුවොත් අර බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති ශ්‍රද්ධාව නිසා බුදුරජාණන් වහන්සේට එතන උපමා කළ තියෙන සූර්යා වගේ බැබලෙන සූර්යා වගේ බැබලෙන සූර්යා දිහා බලාගෙනයි නෙළුම් මලක් පිපෙන්නේ. මේක මේ විදිහට කවුරුවත් තෝරන්නේ නම් නැතුව ඇති. අපි ඉතින් තව ටිකක් ගැඹුරින් මේ හිතනකොට මෙහෙම අහුවෙනවා. ඒ කොයි ආකාරයෙන් නමුත් ඒ ගාථාවත් ඔන්න උපකාර වෙන්නේ අර කමඨහන සම්පූර්ණ කරගන්න උත්සාහය නොඇර නොපසුබට වීර්යයෙන් බුද්ධ වචනයට කීකරුව ඉර දිහා බලාගෙන රෙදි කඩ පිරිමැද්දා. ඉතින් අර ඒක තුලින් ආවා අතීතයේ අර රජ කාලේ කරපු අත්දැකීමත් ඒකට සම්බන්ධ වුණා. ඒකේ යම අඩුවක් තිබුණා නම් ඒක සම්පූර්ණ වෙන්නයි බුදු පියාණන් වහන්සේ හිස අත ගෑවේ. බුදු පියාණන් වහන්සේගේ ඒ ශ්‍රී හස්තයේ ස්පර්ශය නළලේ තියෙනකොට අන්න ඒකත් සම්පූර්ණයි. එතකොට අර අතීතයේ ආපු විදර්ශනා සිතිවිල්ලට අවශ්‍ය අංග හැම එකක්ම මෙතන තියෙනවා. චූලපන්තක හාමුදුරන්ට උදව් කරන්න. මේවා යෙදිලාව කොයි ආකාරයකින් නමුත් අර ගාථාව ථාරමාසියක් තිස්සේ කටපාඩම් කරන්න බැරි වුණත් ඒකේ අදහසක් හිතට වදින්නේ නැති බුදුරජාන් වහන්සේ මේ සූර්යා වගේ සූර්යාගේ එළිය අවශ්‍යයි නෙළුම් මලකට පිපෙන්න නම්. ඉතින් ඒ වගේම මේ අනිත් කාරණා රෙදි කඩත් චිලුටත් මේ හැම එකක්ම එකතු වෙලා තමයි අන්තිමට මේ සංයෝගයෙන් තමයි චූලපන්තක හාමුදුරුවෝ ඒ තරම් ඉක්මනින් නිවන් ලැබුවේ. අපි හිතන්න ඕන අප කවුරු ගැනත් එහෙමයි. අපි මේ දීර්ඝ සංසාරයේ අර කලින් කිව්ව ආකාරයට අර අහක යන කෙල ටිකත් නිවනට බැරකලොත් අහක දාන දාඩිය ටිකත් අහක ගලාගෙන යන දාඩිය ටිකත් නිවනට බැරකලොත් ඒ අවසාන ආනිසංසය තමන්ට කම් කිසි දවසක ලැබෙනවා ඇති. ඉතින් ඒ තුලින් අපට මේ කතාවේ තියෙන සිද්ධිවල පවා ලොකු ගැඹුරක් පේනවා. ඊළඟට ඒ වගේම තමයි අර බුදු පියාණන් වහන්සේගේ මහා කරුණා ගුණය උපාය කෞශල්‍ය ඥානය ඒක තුල ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳව විශේෂයෙන් සඳහන් වෙනවා. අනිකුත් ශ්‍රාවකයන්ට නැති විදිහේ මහා පුදුම ප්‍රඥාවක් තිබෙනවා ඒ සත්වයාගේ කර්මයන් පිළිබඳව අතීත කර්ම පිළිබඳව. ආසයානුසය ඥානය කියලා කියනවා. ආසයානුසය ඥානය ආසය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කිව්වොත් ඔක දැන් ඔය යම්කිසි සතෙක් läගගෙන ඉන්න තැන. අනුසය කියලා කියන්නේ අර හිත ඇතුලේ යටපත් වෙලා තිබෙන යම්කිසි විශේෂ චිත්ත ස්වභාවයන්. ඒ හැම එකක් බුදු පියාණන් වහන්සේට අහු වෙනවා බුද්ධ ඥාණයට. එතකොට අතීතයේ මෙන්න මේ තත්ත්වවල හිඳලා මේ විදිහේ දේවල් කරලා තිබෙනවා. ඒ වතුලින් මෙන්න මේ විදිහේ චිත්ත ශක්තියින් හිත ඇතුලේ යැබෙලා තිබෙනවා කියලා ඒව තේරුම් අරගෙන තමයි බුදු පියාණන් වහන්සේ අර විදිහට ක්‍රියා කරන්නේ. සාමාන්‍ය ලෝකයාට තේරුම් ගන්න බෑ මේක. සාමාන්‍යයෙන් හිතන්න පුළුවන් ඇයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට ඔළුව අත ගෑවේ? අර විදිහට මේ වචිර වැඩ සියදී ඇවිල්ලා අතන සක්මන් කර හිටියේ. ඔය නමුත් මේ මහ පුදුම විදිහට ගැළපිලා එනවා. මේ හැම එකක්ම අන්න අර කියාපු මේ බුදුරජාණන් වහන්සේ දුන්නම නෙවෙයි මේ චූලපන්තක හාමුදුරුවෝ සංසාරේ කරපු හොඳ නරක දෙකම. අර නරක නිසා තමයි ගෙදර යන්න සිද්ධ වුණේ. අර තරම් ශෝකයක් හිතේ ඇති වුණේ තමන්ගේම සහෝදරයා විසින් දාන වේලක් වරද්දන විදිහට අර විදිහට මේ ගෙදර යන්න සැලැස්සුවේ අසමත් කරලා. ඊළඟට බුදු පියාණන් වහන්සේත් ඒකට යෙදු උපාය මාර්ගය සංඝයා වහන්සේලාගේ අවධානය යොමු කරන්න මේ ආශ්චර්යවත් සිද්ධියට. කවුරුත් මේ දානේ වළඳන්න බලාගෙන ඉන්නේ නැති. නමුත් දානේ වැළඳීම පරක් වුණා. කීප සැරයක් අර සේවකයෙක් ඇරලා මෙන්න මේ කියාපු කාරණය ගැන දැනගන්න එහෙම නැත්නම් අර චූලපන්තක හාමුදුරුවෝ ඉන්නවද නැද්ද කියලා දැනගන්න ඒවා පිළිබඳව යෙදුනා. ඒ තුලින් අපට මහා විශාල අගනා ධර්මතාවක් ඒ තුලින් හෙළි වුණා. මුළු එකයි ආශ්චර්යමත්. ඒ ආශ්චර්යමත් කාරණය නිසාම තමයි අපිට ඒ පොත්වලින් පේන හැටියට සංඝයාමසල නිතර ඒ කාරණය ගැන කතා කළ බව පේනවා. ඉතින් මේ කාලයේත් ඇත්ත වශයෙන් අපි නිතර ඒ විදිහේ දේවල් ගැන හිතන්න ඕනේ. අන්න අර කියාපු විදිහට ගොඩින්ම තම තමයි ලෝක සම්මත පරීක්ෂණ වලින් විභාග වලින් සමහර අය ගොඩින්ම අසමත් කරලා ගෙදර යවන්න හදන විදිහේ ආකල්පයකුත් තමයි තුල තිබෙන නිසා. එහෙම නැත්නම් අර කිව්වා වගේ මේ අභව්‍ය එහෙම නැත්නම් ත්‍රිහෙතු ප්‍රතිසන්දි උත්පත්ති ඒ තත්ත්වයක් නැත කියලා විදර්ශනා ආදී ඒවට උත්සාහ නොකළ යුතුයි කියන මති මතාන්තර ආදී පැතිරෙන්නේ අන්න ওই විදිය දුර්වලතාවක් නිසායි. ඉතින් මේක නිසා හැම කෙනාටම ධෛර්යමත් වෙන්න හොඳ කථාන්තරයක්. කථාන්තරයේ වශයෙන් බැලුවාම ඊළඟට බුදු පියාණන් වහන්සේ අවසානයේ දේශනා කළ ගාථාව එතන ඇත්ත වශයෙන්ම ධර්මයට අදාළ කාරණා රාශියක් එතන තියෙනවා. උත්ථානේන අප්පමාදේන සංයමේන දමේනච දීපං කෛරාත මේධාවී යං ඕඝෝනා විජේති. බොහෝ විට ඔය ධම්මපද ගාථාවල එක වචනයක්වත් අහක් කරන්න බෑ. මහ පුදුමයි. එක එක වචනයක් පාසාම ගැඹුරට ගියොත් විශාල පොතක් ලියන්න තරම් දේවල් තිබෙනවා. මෙන්න මෙතන කියන කාරණා කීපයක් අපි අර්ථයේ කලින්මත් කිව්වා. නිවනට උපකාර වෙන කාරණායි මෙතන කියලා තියෙන්නේ. උත්ථානේන අප්පමාදේන සංයමේන දමේනච. උත්ථාන කියලා කියන්නේ උත්ථාන වීරය කියලා කියන්නේ නොපසුබට වීරයයි. වැටෙන්න වැටෙන්න නැගිටින්න ඕන නොපසුබට වීරය. ඒකෙන් උයි සාර්ථකත්වයේ ලැබෙන්නේ. ඒකයි සාර්ථකත්වයට මාර්ගය. ඉතින් මෙතනත් අර හිත වැටිලා හොඳටම තිබුණේ චූලපන්තක හාමුදුරන්ට. දැන් ඉතින් ගෙදර ගිහිල්ලා පින්දම් පින් කරගෙන එහෙමවත් ඉන්න ඕන කියලා පිටත් වෙන්න හැදුවේ. නමුත් අන්න උත්සාහවත් කළා බුදුරජාන් වහන්සේ ධෛර්යවත් කළා කොයිතරම්ද කියලොත් අර ශ්‍රී හස්තය ස්පර්ශය කර්ම වේග ගෙවන ආශිර්වාදයක් වෙන්නත් ඇති. කොයි ආකාරයෙන් නමුත් එින් ඉතාමත්ම ධෛර්යයක් ලබාගෙන බුද්ධ වචනයට කීකරු අර විදිහට භාවනා කළා. අනිත් හැම දිනම දානෙ ගෙදර ගියා. පාළු ආරාමේ අඹවණේ මේ චූලපන්තක පොඩි හාමුදුරු භාවනා කරනවා. අන්න ඒ ටිකට තමයි උත්ථානේන නොපසුබට වීරය අප්පමාදේන අප්‍රමාදීව. අප්‍රමාදීව ආහාර ගෙනත් නොතක භාවනා කළා. ඊළඟට සංයමේන දමේනච සංයමය බුද්ධ වචනයට කීකරුව ඒ ශීලාදී ගුණ ධර්ම ඇතිව ඒවට ලැබි නිසාම තමයි ගෙදර යන්න අකමැති වුණේ. සාමාන්‍ය ඔය කුඩා සමහර පොඩි හාමුදුරුවරු කොයි වෙලාවෙ ගෙදර යනවද කියලා නැහැ. ඒ තරමට හිතන අය ඉන්නවා ගෙදර තමයි හිත. නමුත් මේ පුංචි හාමුදුරුවෝ ගෙදර යන්න අකමැති. බැරිම තැනයි අර ගෙදර යන්න සූදානම් වුණේ. ඉන් අපට පේනවා අර සංයම දම ආදී ඒ ගුණ ධර්ම පොඩි හාමුදුරුවන් ඒ වෙනකොටත් දියුණු කරගෙන තිබුණා. දැන් මේ තේෂයෙන්ම ඒක මේ නිවනට උපකාර වෙන ආකාරයට කීකරුව පිළිපැද්ද නිසා තමයි උත්ථානේන අප්පමාදේන සංයමේන දමේනච. ඊළඟට කියන්නේ මේ ධාවි කියන්නේ අන්න නුවණැති නියම නිවන් පැත්තෙන් නුවණැති පුද්ගලයා. දැන් මේ කාලේ නුවණැති පුද්ගලයා හඳුන්වන නොයෙකුත් විදිය වචන තියෙනවා. නොයෙකුත් විදිය වචන පමණක් නෙවෙයි තව නොයෙකුත් දේවල් තියෙනවා. මේ පින්නතුන් දන්නවා අකුරු එහෙම තියෙනවා. උගතෙක් අඳුන ගන්න පඬිතෙක් අඳුන ගන්න ලෞකික මට්ටම් විභාග වලින් පාස් වෙලා ඒ වයින්ට ලැබෙන උපාධි කියන જાතියකින් මේ පඬිතෙන් හැටියට පෙනී සිටින ක්‍රමයකුත් තියෙනවා ලෝක සම්මත. නමුත් මේධාවී කියන වචනේ විශේෂයි. ධර්මයේ මේධාවී කියලා කියන්නේ අන්න ඒක හඳුන්වන ධම්මෝජ පඤ්ඤාය කියලා. ධර්මයේ නැමැති ඕජස ඇති ප්‍රඥාවක්. ධර්ම ඕජසේ නෝජස ඇති ප්‍රඥාවක්. ඕජස කියලා කියන්නේ ඒකට අනිත් පැත්ත කියනවනේ වියදි ශුෂ්ක. අනිත් අයගේ බොහෝ දෙනාගේ ප්‍රඥාව කියනවා ඒක වේලිච්ච ප්‍රඥාවක්. ශ්‍රද්ධාදී ගුණධර්ම නැහැ එතන. ධම්මෝජ පඤ්ඤා කියලා කියන්නේ අන්න ධර්මයේ නැති ඕජස ඇති ප්‍රඥාව. ඒක ඒ බඳු පුද්ගලයාට මේධාවි කියලා කියන්නේ. ඒ මේධාවි කියන තනතුර ඒ තත්ත්වේ ලබන්න නම් මේ දැන් කාලේ ඉන්න උගත්තු වැඩි දෙනෙක් වැඩි කියනවා නම් වැඩි දෙනෙක් නැහැ ඒකට සුදුසන්. දැන් මෙතන කිව්වේ අන්න මේ චූඩපන්තක හාමුදුරුව මේධාවි. හාර මාසයක් තිස්සේ පාඩම් කළා බැරි වුණා ගාථාවක් හරියට කටපාඩම් කරගන්න. දැන් නම් විභාගයෙන් පාස් කරගන්න නම් ඇත්ත වශයෙන් කටපාඩම් කරගන්නත් ඕන. නමුත් එහෙම බැරි වුණාට මොකද මේ ධාවි නම් මින් බුදු පියාණන් වහන්සේ ඇඳින්නවා. ඉතින් ඒ බඳු මේ ධාවි පුද්ගලයා මොකද්ද කරන්නේ? දීපං කෛරාත් මේ ධාවි යං ඕඝෝ නාභි කීරති. සැඬ වතුරු වලට අසු නොවෙන සැඬ වතුරු වලට ගසාගෙන නොයනන්ද මේ දිවයිනක් තමා සඳහාම සාදාගන්නේ කියන එකයි අදහස. ඉතින් දිවයින කියලා කිව්වහම ඒකත් සමහර විට නොපිළිට ගන්නයි ඉන්නෝ. නිවනට දිවයින කියලා නම දීලා තියෙනවා. දිවයින කියලා, ලෙන කියලා, තව නොයෙකුත් නම් නිවන පිළිබඳව දක්වලා තියෙනවා. එපමණකින් ඇතම් කෙනෙක් හිතනවා නිවන කියලා කියන්නේ මේ භවයේම යම්කිසි හැංගිච්ච අපි කියන්න කැමති නැති গুপ্ত තැනක් කියලා. එහෙමත් ඇතම් කෙනෙක් කල්පනා කරනවා ඒ තරමටම සත්‍යය තුළ භව රාගයේ දැඩි. සසර දුක නැති කරන්නත් ඕන, සංසාරේ ඉන්නත් ඕන. ඒ විදිහේ දෙයක් මෙතන තියෙන්නේ. ඒ විදිහේ බොහෝ උගත්තු මේ නිවන පවා තෝරන්නේ. එහිම තේරවිලි වලට උපකාර කරගන්න ඔය දිවයින කියන වචනයක්. බුදුරජාන් වහන්සේ කියලා තියෙන්නේ සංසාර සාගරේ නිවත් වෙලා නිවන කියන දිවයිනට ගිහිල්ලා සදාකාලික අජරාමර නිත්‍යමංගල පරම රමණීය තැනක ඉන්න සදාකාලිකව ඉන්න. ওই විදිහේ සංකල්පයකුත් බොහෝ දුරට මේ නිවන පිළිබඳව තිබෙනවා. නමුත් අපි වරදවල තේරුම් ගන්න නරකයි. මෙතන මේ දිවයින කියලා කියන්නේ සාංසාරික සත්‍යය ගලාගෙන යන මේ සිත පිළිබඳ තත්ත්වයක්. මෙතන කියන්නේ චිත්ත විමුක්තියක්, අරහත් ඵල විමුක්තියයි. ඒ කියන්නේ සංසාරේ හැම සත්‍යයම කාමෝග කියලා කියන සැඬ වතුරට ගසාගෙන යනවා. ඊළඟට භවය පැවැත්ම පැවැත්මට ඇලුම් කරනවා මොනවාන්ද මේ පැවැත්මක් නැමුත් දැන් ඔය රෝහලක ඉන්න කෙනෙක් උනන් ඇහුවොත් මේ මැරෙන්න කැමති කිද කියලා නෑ කොච්චර ඇඟේ පණුව දාලා හිටියත් මේ පැවැත්මට කැමති අන්න ඒ වගේ පැවැත්මට පුදුම විදිහේ ආසාවක් මේ ලෝකයා තුල තිබෙනවා ඉතින් ඒකට ඒකට ඇදිලා යනවා භව ඊළඟට දිට්ඨි ඒ වගේම නොයිකුත් දෘෂ්ටි වැරදි දෘෂ්ටි ගන්නවා වැරදි ආකාරයේ හැඟීම් ඇති කරගන්නවා ජීවන දර්ශන ඇති කරගන්නවා ඊළඟට අවිජ්ජා අවිජ්ජා කියලා කියන්නේ අපි නොදන්නම කියලා කියනවා ඒක කෙටියෙන් සලකලා බැලුවොත් දැන් සාමාන්‍යයෙන් අවිද්‍යාව කියන එක තෝරන්නේ පොතේ තියෙන හැටියට චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැනීම කියලා සංසාරයේ දුකක් බව දන්නේ නැහැ ඒ දුකට හේතුව තණ්හාව බව දන්නේ නැහැ තණ්හාව සංසිඳ වීම නිවන බව දන්නේ නැහැ නිවන දන්නේ නැහැ ඒකට මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය දන්නේ නැහැ කියලා. නමුත් අපිට තවත් ආකාරයෙන් ඒක තේරුම් ගන්න පුළුවන් නොදැන්ම කියලා කියන්නේ මේ සසර දුක් ස්වභාවය අමතක කිරීමේ ගතිය. බොහොම පහසුවෙන් අමතක වෙන සත්‍යයට. කොයිතරම් මේ සංසාරයේක ජීවිතයක ඉතාමත්ම බරපතල දුක් විඳලා මහා භයානක භීෂණ අන්දමින් ගිනිවලට අහු වෙලා තැලිලා පොඩි වෙලා මැරුණත් අර තියෙන පැවැත්මට තියෙන ආශාව නිසා ඉක්මනින්ම අර දුක අර අත්දැකීම අමතක වෙනවා. ඒ දුක අමතක වෙනවා. ඊළාට ඒ දුක අමතක වෙනවා වගේම ඊළාට මේ දුකට හේතුව තණ්හාව ඒකත් අමතක වෙනවා. ඊළඟට ඒ තණ්හාව නැති වුණු තැන තමයි ලොකුම සැනසීම කියන ඒකත් අමතක වෙනවා. ඊළඟට මෙන්න මේ සැනසීම ලබන්න නම් අපේ සිත් තුළ අපේ පෞරුෂය පිළිබඳ අංග සම්පූර්ණ පරිවර්තනයක් සිද්ධ වෙන්න ඕන පියවර 8කින් කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති පියවර 8කින් කියලා ඒ කාරණයක් අමතක වෙනවා. එතකොට මූලපන්තක හාමුදුරුවෝ විතරක් නෙවෙයි මේ සංසාරයේ ඉන්න අපි කවුරුත් මෙන්න මේ හතර පදේ අමතක කරනවා. මේ හතර පදේ කටපාඩම් කරගන්න බැරුවයි මෙච්චර කාලයක් සංසාරේ ඇවිල්ලා තියෙන්නේ. මේ හතර පදේ හරියට එක පෙරට කටපාඩම් කරගත්තා නම් ඒ තැනැත්තා මාර්ගඵල ලැබුවා. එතකොට දුක දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා කියන මේ සංසාර පැවැත්ම දුක මේක යට තිබෙන මේකට හේතුව තණ්හාවයි. මේ තණ්හාව සංසිඳවා ගැනීම තණ්හා පිපාසය සංසිඳවා ගැනීමම තමයි ලෝකයේ තියෙන උතුම්ම සපත. ඒකට මාර්ගය ඒක කරන්න නම් අප ඇතුළත යම් කිසි වැඩිම වශයෙන් දිනු කිරීම වශයෙන් මේ කියාපු සම්‍යක් දෘෂ්ටියෙන් පටන්ගෙන සම්‍යක් සමාධියෙන් ඉවර වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය අප තුළ ඇති වෙන්නේ සම්පූර්ණ ජීවිත පරිවර්තනයක්. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා කෙන ආකාරයට අපේ සිත කය වචනය පිළිබඳ මේ පැවැත්මේ පූර්ණ පරිවර්තනයක් සිද්ධ වෙන්න ඕනේ. ඔන්නයි කියන හතර පදේ අමතක කිරීම නිසා තමයි මෙච්චර කාලයක් සංසාරේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මාර්ගඵල ලැබීමේදී වෙන්නේ එක සිතකම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංඝ අටම පහළ වීමේ ප්‍රබල සමාධිය තුලින් මාර්ග සමාධිය තුලින් එක මොහොතකදීම අර හතර කාරණාම පැහැදිලි වෙනවා. ගාථාව කටපාඩම් වුණා වගේ හැරියට. මොකද ඒ? දැන් අපි දන්නවා පහනක් දැල් වෙනකොට කාරණා කීපයක්ම සිද්ධ වෙනවා. දැල් වෙන මොහොතක් පාසා පාන්තිරේ දැවෙනවා. යම් කිසි ප්‍රමාණයක තෙලුත් ඉවර වෙනවා. ආලෝකයකුත් පැතිරෙනවා. අන්ධකාරයක් නැති වෙනවා. ඒ වගේම තමයි මේ චතුරාර්ය සත්‍යයත්. මේ චතුරාර්ය සත්‍ය දැන් එතකොට අපි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන අවස්ථාව දක්වන්නේත් ඔය වගේ උපමාවකින්. මේ මාර්ගයේ චිත්තය ලැබලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ මේ හතරම එකට අහු වෙනවා කියලා කියනවා. මොකද අර දුක මේ මුළු මහත් පැවැත්මන් දුකක් කියන එක අවබෝධ වෙන්න නම් ඇත්ත වශයෙන් මේකයට තියෙන සංහාව සම්පූර්ණයෙන්ම දකින්නත් ඕන. ඉතින් එක පැත්තකින් දුක නැති වෙනවා තණ්හාවත් යෙවිලා යනවා. ඊළඟට ඒක තුලින් අරහත්ය ඒ නිවන ඒක තමයි ආලෝකය. ආලෝකය පැතිරෙනවා. ඊළඟට ඒ වගේම අර මේකට යම් කිසි වැඩිමකුත් සිද්ධ වෙන්න ඕන ඇතුළතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක තුලින් තමයි මේ පහන දැල්වීමෙන් පහන දැල්වෙන අවස්ථාවෙන් තමයි පහන දැන්නෙනවා නම් තමයි අර ආලෝකය පැතිරෙන්නේ අන්ධකාරය නැති වෙලා යන්නේ. ඔන්න ඔය විදිහට මේ චතුරාර්ය සත්‍යම කෙනෙකුට ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා කියන්නේ උකල්. ප්‍රත්‍යක්ෂ වෙනවා පොතින් ඉගෙන ගන්න වගේ දෙයක් නෙවෙයි. ඒ අවස්ථාවේ මාර්ගඵල අවස්ථාවේ රහත් වෙන අවස්ථාවේ කෙනෙකුට ප්‍රත්‍යක්ෂ වෙනවා බුදු පියාණන් වහන්සේගේ වචනය. මේ මුළු මහත් සංසාරික පැවැත්ම මේ කියන්නේ එහෙම නැත්නම් පංචස්කන්ධයේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියන මේ පංචස්කන්ධයේම දුකක්. මේ දුකක් බව වැටහෙන්නේ මේ වායේ සංස්කාර tattve අවබෝධ කර ගැනීමෙන්. මෙතන මම මාගේ කියලා ගත යුතු දෙයක් නැහැ. මෙතන තිබෙන්නේ සකස් කිරීම් ගොඩක්, ඇතිව නැති වෙන සකස් කිරීම් ගොඩක්, සංස්කාර ගොඩක් පමණයි කියන හැඟීම. ඉතින් ඒ වගේම මේවා වවන්නේ මේවා වැඩි කරගන්න උත්සාහ කරන්නේ තණ්හාවයි. සංසිඳෙන්නේ නැති සැපයට කැමති ආසාව, මේ පැවැත්මට කැමති ආසාව ආදී ආසාවන් නිසා. ඉතින් ඒ විදිහට අවබෝධය සම්පූර්ණ වෙන්නේ අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය අංග 8ම සම්පූර්ණ වෙලා හරියටම ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙලින්ම ඍජුවම ඒ සිතක පහළ වෙනකොට ඒ අවස්ථාවේදී ඒකට කියන මාර්ග චිත්තයක ඉතාම ප්‍රබල සමාධියක්. ඒ ප්‍රබල සමාධිය තුලින් තමයි අර කෙලෙස් මට්ටම් කැපිලා ධර්මයේ දැක්වෙන ආකාරයට සංසාර පැවැත්ම ගෙන යන යම් චිත්ත ශක්තියක්, කර්ම වේගයක් මේ අපේ චිත්ත සංතානවල තිබෙනවා නම් ඒවා ගෙවිලා යනවා ඒ ප්‍රබල සමාධිය තුලින්, අර අවබෝධය තුලින්. ඒකට තමයි කියන්නේ දැන් සෝවාන් වීමේදී ආත්මහතකට සීමා වෙනවා, සකදාගාමි වීමේදී තවත් එකවරක් විතරක් මෙලොවට එීම, අනාගාමි වීමේදී බ්‍රහ්ම ලෝකයේදීම දුක් කෙලවර කිරීම, නැවත මෙලොවට නොයෙම්, රහත් වීමේදී නැවත උත්පත්තියක් ලබා දෙන පොත කෙලවර කළා කියන අවබෝධය එනවා. නැවත උත්පත්තියකට උපකාර වන යම් කෙලෙස් මට්ටම් සිත් සංතානෙ තිබෙනවා නම් අනුසය වශයෙන් ලැබගෙන සිටින තේවල තිබෙනවා නම් ඒ ඔක්කොම වියලි යනවා කියලා කියන්නේ ඒකයි. චතුරාර්ය සත්‍ය හරියට අවබෝධ වෙන ප්‍රත්‍යක්ෂ වෙන අවස්ථාව. ඉතින් අන්න ඒ තත්ත්වයයි මෙතන දිවයින කියලා තියෙන්නේ. ඒ චිත්ත විමුක්තියයි. ඉතින් රහතන් වහන්සේලා අර තමන් ලබාගත්තු, තමන් සොයාගත්තු, හදාගත්තු දිවයිනට ගොඩ වෙලා ඉන්න අවස්ථාව වගේ තමයි අරහත් ඵල සමාපත්තියට සම්වැදිලා ඉන්න අවස්ථාව ලෝකයෙන් වෙන් වෙලා. ඒ අවස්ථාව තමයි ඇත්ත වශයෙන් ලෝකයේ ඇති කිසිම හැකට උපමා කරන්න බැරි විදිහේ උතුම්ම තත්ත්වය. ඉතින් ඒක සොයා ගැනීම නිසාමයි අපි මේ බුදුරජාණන් වහන්සේට අනිත් ලෝකයේ කිසිම කෙනෙකුට නොකරන විදිහේ පුද පූජා, ගෞරව සම්මාන කරන්නේ. වෙන සාමාන්‍ය මේ ලෝකයේ වැඩිවීමට, ලෝක වර්ධන වශයෙන් ලෝකයේ වැඩිවීම ඒවා ගැන දේශනා කරන නිසා නොවේ. ඒ පුද්ගලයාගේ යම් නම් හැකියාවන් අනුව දේශනා කළ නමුත් ඒ හැම එකකින්ම බුදුරජාණන් වහන්සේ උත්සාහ කළේ සංසාරයේ දුකක් බව වටහා දීලා මේ සංසාරයෙන් එතර වීම. සංසාරයෙන් එතර වීම කියන එක අර සිත පිළිබඳ තත්ත්වයක්. ඒ සංසාරයෙන් එතර වෙලා වෙන දෙවෙනකට ගොඩ වෙලා ජීවත් වීම නොවේ. ඒක නිසා අපි කල්පනා කරගන්න ඕන අපි මේ නොයෙකුත් කෙලෙස් බලපෑම් නිසා බුද්ධ ධර්මය පවා විකෘත කරලා බොහෝ දෙනෙක් තේරුම් ගන්නවා. ඉතින් ඒ විදිහට දෘෂ්ටිය වැරදි නම්, දැක්ම වැරදි නම්, වැරදි පැත්තට නම් යන්නේ කොහොමද කෙනෙක් නිවන් දකින්නේ? අන්න ඒක නිසා අපි කල්පනා කරගන්න ඕන මේ විදිහේ ධර්ම කතාවලුත්, ඒ වගේම මේ ගාථාවේ තිබෙන ගැඹුරු අර්ථයක්. දැන් මෙතන මේ කියවෙන අනිත්‍යතාව, සංස්කාරයන්ගේ අනිත්‍යතාව, අතීතයේදී රජ කෙනෙකුට පවා, ඒ කියන්නේ ඒ ජීවිතයේ රජ කෙනෙක්ව හිටියත් ජූලපන්තක හාමුදුරු අනන්ත කාලයක් මේ සංසාරයේ ඒ ධර්මයට නැඹුරුව යම් යම් දේවල් හිතුම් පැතුම් ඇති කරගෙන ඉන්නේ නැති. ඒ වගේ අපි ගැනත් හිතන්න ඕන. අපි දැන් ගිහි ජීවිතයේ කොයි කොයි මට්ටමේ හිටියත් අප තුළ තියෙන්න පුළුවන් යම් යම් නිවනට උපකාර වෙන ශක්තියින් ඒවා නිකන් මතු වෙන්නේ නැහැ. අපි මතු කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒකට තමයි අපි කිව්වේ අහක යන්න නොදී ඒවා නිවනට බැර කරන්නේ කියලා. ඒ විදිහට කරනකොට ටිකෙන් ටික අන්න සංස්කාරයන්ගේ අනිත්‍යතාව කෙනෙකුට හිතට හොඳට ජීර්ණ වෙලා ක්‍රමක්‍රමයෙන් අර විදර්ශනාව වැටහෙනවා. විදර්ශනාව ඇති වෙන, විදර්ශනා කියලා කියන්නේ විශේෂ දැක්මක්. ලෝකයා දකින අනිකුත් යන්ත්‍ර සූත්‍ර වගින් ඒවායින් උපකරණ වලින් දකින දැක්මක් වගේ නෙවෙයි, ප්‍රත්‍යක්ෂ වශයෙන් මේවා විනිවිද දැකීමක් කෙනෙකුට ඇති කරගන්න පුළුවන්. ඒ විනිවිද දැකීම ක්‍රමය තමයි ඔය රහතන් වහන්සේ එහෙම නැත්නම් ඒ මාර්ගඵල අවබෝධය පිළිබඳ දැක්වෙන තැන්වල කියවෙනවා විදර්ශනා ඥාන වශයෙන් මතුවෙනවා කියලා කියන්නේ. සාමාන්‍ය ශාස්ත්‍රීය විෂයක් හැටියට දිගට නොකියුවා අපි කල්පනා කරගන්න ඕනේ එතන තියෙන ධර්මතාව මොකක්ද? අපි කවුරුත් දන්නවා මේ නිවන් දකින්න නම් සරලව කිව්වොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ ලකුණු තුන අවබෝධ කරගන්න ඕනේ කියලා. අපි කවුරුත් ඒක දන්නවා. අනේ අනිච්චං කියලාවත් කියන්න පුළුවන් තත්ත්වයට අපි මේ බුද්ධයෝ දන්නවා අනිත්‍ය කියන වචනය. නමුත් ඒක ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් මේ අනිත්‍යතාව මේක විදර්ශනා ඥාන වශයෙන් මතුවෙනකොට දෙකකට බෙදෙනවා. ඒකයි අපි කියන්නේ අර අනිත්‍යතාව කියන ඒ බීජයෙන් හරියට මතුවෙන මුල් පත්‍ර දෙක වගේ තමයි ඇතිවීම නැතිවීම කියන දෙක. එතකොට ඇතිවීම නැතිවීම දෙක පේනවා ටිකක් ගැඹුරින් කල්පනා කරනවා. අනිත්‍යතාව කියලා කියන්නේ මේ ඇතිවීමයි නැතිවීම, ඇතිවෙනව පවතිනව නැතිවෙනව. පවතිනව කියන අවස්ථාව අපි ඉතින් අදාගත්තට මොකද ඇතිවීමයි නැතිවීම ඇත්ත වශයෙන් තියෙන්නේ. යමක් ඇතිවෙනවා අපි පැවතිනවා කියලා හිතාගන්න අවස්ථාවකුත් තියෙනවා, ඊළඟට නැති වෙලා යනවා. ඊට මේක ශීක්‍රව වැටෙනකොට ඔන්න තව තවත් ඇතිවීම නැතිවීම, ඇතිවීම නැතිවීම, ඊළඟට පේනවා ඇතිවීමටත් වැඩිය බොහොම ශීඝ්‍රයෙන් නැතිවෙනවා වගේ. ඒ කලකිරීමත් එක්කම එනවා. කලකිරීම වැඩි වෙන්න වැඩි වෙන අවබෝධයත් වැඩි වෙනවා. මොකද අර තණ්හාවේ ස්වභාවය නැවත නැවත උපද්දවා ගැනීමයි. තණ්හාව අඩු වෙනකොට ඔන්න පේනනවා මෙතන මේ නැති වෙන අනිත්‍ය ස්වභාවය. අනිත්‍ය කියලා කියන්නේ මේව එකක්වත් පවතින්නේ නැහැ. ඒවා ඇතිවීම නැතිවීම වශයෙන් මේ සංස්කාර ගොඩ මෙහෙම හරියට නොයෙකුත් විදිහ උපමා වලින් කියනවා. අර කබලයක බැඳෙන තල ආදී පුපුරන්නා වගේ බොහොම ශීඝ්‍රයෙන් හැම දෙයක්ම විදර්ශනා ඇසට පේන්න පටන් ගන්නවා. ඊළඟට සමක්‍රමයෙන් මේ නැතිවීම නිසාම ඒකට කියනවා භංග කියලා. විනාශ වෙලා යනවා පේනවා, නිදිලා යනවා පේනවා. වෙන දේවල් පමණක් නෙවෙයි හිත පව. යමක් ගැන හිතනකොට ඒ හිතවිල්ලත් බිඳලා යනවා පේනවා. ඒ තරම් ගැඹුරින් මේ බිඳලා යනවා පේනකොට ඔන්න ඊළඟට බයකුත් ඇති වෙනවා. බයක් ඇති වෙනවා. මොකද්ද මේ පැවැත්ම කියලා කියන්නේ? මෙතන මම කියලා ගන්න දෙයක් නැහැ. මෙතන මේ ඇතිවීම නැතිවීම ගොඩක්. මට අල්ලගන්න දෙයක් නැහැ. කොහොම දිරච්ච වැටවල්. ඒ විදිහට හිතනවා. අන්න ඒ තත්ත්වයේ හිතනකොට ඒක තුලින් බයක් ඇති වෙනවා. ඉතින් ඒක නිසාම මේ භය නිසාම ඊළඟට මේ කලකිරීමක් ඇති වෙන පංචස්කන්ධයන් කරන ක්‍රමයෙන් ඇතුළතින් කලකිරීමක් ඇති වෙන දිවින සා ගන්න කලකිරීමක් වගේ දෙයක් නොවේ. මේ පැවැත්මේ කෙලවරක් දකින්න ඕන කියලා, මේ සංසාර පැවැත්මේ කෙලවරක් දකින්න ඕන කියලා. ඉතින් ඒක අර සංස්කාර ඊළඟට මේකෙන් මිදෙන්න ඕන කියන හැඟීම ඇති වෙනවා. මේ වගේ බිඳි බිඳි යන මේ විදිහේ තත්වයකින් මම මිදෙන්න ඕන කියලා. නමුත් ටිකක් එකපාරට අතහරින්න අමාරුයි. මොකද මේක මගේ කියලා හැඟීම තියෙන නිසා. අන්න ඒකට තව ගැඹුරින් කල්පනා කරනකොට මේවා සංස්කාර වශයෙන් වැටහෙනවා. සංස්කාර වශයෙන් මේ සංස්කාර ගොඩක් මගේ කියලා ගන්න දෙයක් නැහැ. මේවා ඇති වෙනව නැති වෙනව පමණයි. ඒකටත් සමහර විට උපමාවක් දෙනවා. සාමාන්‍ය ලෝකයට වැඩෙන ආකාරයට දැන් යම් කිසි කෙනෙක් තමන්ගේ ප්‍රියමනාප භාර්යාවක් වෙන කෙනෙක් එක්ක කතා බහ කරමින් ඉන්නකොට සමහර විට තමන්ට ඒක ද්වේෂයක් වගේ ඇති වෙනවා. යම් කිසි අවස්ථාවක ඒතනත් අධික් කතාද කරා නම් ඊට පස්සේ හිතට බලපෑමක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ මම මාගේ කියලා හිතාගත්තු දේවල් මේවා සංස්කාර ගොඩක් පමණයි කියලා හිතනකොට ඔන්න ඊළඟට මේකෙන් මිදෙන්න හිත සකස් වෙනවා. ඊළඟට ඒවා පිළිබඳ උපේක්ෂාවක් ඇති වෙනවා. ඊළඟට තවදුරටත් අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ගැඹුරින් වඩලා ඒක එහෙම කළා තමයි අන්තිමට මේ පංචස්කන්ධයෙන් හිත මුදාගන්නේ සම්පූර්ණයෙන්ම. ඒ මිදුණු හිත තමයි අර දිවයින කියලා කිව්වේ. ඒ හිතම මුදාගත්තු හිත. ඒ මුදාගත්තු හිත තමයි රහතන් වහන්සේගේ අවසාන අවස්ථාවේ හිත හැටියට මතුවෙලා නැවත උපාදානයකට නැඹුරු වෙන්නේ නැති නිසාමයි පැවැත්මක් නැත්තේ. ඕකයි ධර්මතාව. ඉතින් පොතේ කොයි කොයි හැටියට දීර්ඝවති වුණත් අපි ඒව ගැන වැඩි හිතෙන්න ඕනේ නැහැ. මේ සාමාන්‍ය ඉංගියත් කලේ අර නිවෙන පිළිබඳව බොහෝ දෙනා භවය අනුවමයි තෝරන්නේ. මේක භව නිරෝධයක්, භවයේ පැවැත්මේ කෙලවරක් කියන එකත් ඇතම් කෙනෙක් විශ්වාස කරන්නේ. ඉතින් මෙන්න මේ ගාථා වාශයෙන් ගැඹුරු ටික කිව්වේ. ඉතින් මේ වටිනා කෝය දවසක මේ පින්වත් පිරිස අපි හැම දිනෙකම කල්පනා කරන බෞද්ධයෝ නම් අපේ ගමන නිවන කරා යන ගමනක්. ආපසු මේ හැරිලා මේ භවයම වඩන්න යන ගමනක් නෙවෙයි. ඉතින් ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ නිවන් ඉලක්කයම අපේ හිතට මුදුන්පත් කරගෙන අපි හැම දෙයක්ම කළා අපිට මේකෙන් නිවනම ලැබේවා, මේ සසරින් මිදීමට අපිට හැකියාව ලැබේවා කියලා පතන්න ඕන. ඒකට උපකාර වෙන දේවල් තමයි අපි මේ කර්මස්ථාන කියලා කියන්නේ. ඒ කර්මස්ථාන කියන එකත් গুপ্ত දෙයක් නෙවෙයි. ඒක එදිනදා ජීවිතයේ අර කියාපු අර දාඩිය කියලා ආදී දේවල් තමගේ ශාරීරික ස්වභාවය ඒවා මෙහි කරන අවස්ථාව වහම ඒක තමන්ගේ ශරීරය තුලින් හෝ අනුන්ගේ ශරීර තුලින් හෝ ඒවායින් සම්පූර්ණ ප්‍රයෝජනය ගන්න ඕන. ඒ ඇති වෙන ඒ ඇති වෙලා නැති වෙන විදර්ශනා සිටිවිල්ල කොතනක හෝ සටහන් වෙනවා. ඒක උපකාර වෙනවා අවසානයේ නිවනට. ඉතින් අන්න මේ විදිහට අපි මේ අද දවසේ ධර්ම දේශනාව තුලින් මෙතන මේ අපේ අර පුංචි චූලපන්තක හාමුදුරන්ගේ ශාසනික හුරුතලයේ දුටුවා බුදු පියාණන් වහන්සේගේ පුදුම කරුණාව, මහා කරුණාව, අනුකම්පාව පිළිබඳේ බුද්ධානුස්සති වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ සම්භාරය අපි දුටුවා. ඒ වගේම මේක තුලින් අපේ ඉලක්කය විය යුතු නිවන ගැන. ඒක ඈත නොවේ නිවන. අර කිව්වා වගේ ඈත නොවේ. මේක ළඟම තිබෙනවා. අපිම මේක අභව්‍ය සංඥාව නැතුව භව්‍ය සංඥාව ඇති කරගෙන මේක අදාදම පුළුවන් කියලා අපි උත්සාහ කරනවා නම් අපිට මේ ජීවිතයේදීම මේක ලබා ගන්න පුළුවන්. අන්න ඒ විදිහේ පිරිසිදු අදහස් සිතිවිලි රාශියක් මේ පින්වතුන්ට මේ අවස්ථාවේ ඇති කරගන්න අවස්ථාව සැලසුණා. ඒ වගේම අපි දන්නවනේ මේ හැම එකක්ම ශීලාදී ගුණ ධර්ම තුලින් ආරම්භ වෙන්නේ. ඉතින් ආදී වස්තුංග ශීලය සමාදන් වුණා. ඊටත් වඩා වටිනා ශීලය මේ වැඩි දෙනෙක් සමාදන් වෙලා ඉන්නවා. ඉතින් ඒ විදිහේ ශීලාදී ගුණ ධර්ම වලින් කය වචන හික්මවාගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබාගෙන භාවනා කමඨහන් ලබාගෙන භාවනා වශයෙන් සිත දියුණු කරගැනීමෙනුයි අපිට මේ කවදා හරි මේ අර කියාපු ක්‍රමයට විදර්ශනා ඥාන අපතුලම දියුණු කරගෙන සංසාරයෙන් මිදීමට උපකාර වන්නා වූ මේ මාර්ගඵල තත්ත්වයන් මාර්ග ඥාන ඇති කරගෙන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් මේ සංසාර දුක්ඛය කෙලවර කළ උතුම් අමා මහ නිවන සැනසෙන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ මිනිස් පිස මේ මෙතෙක් මේ ධර්ම ශ්‍රවණය තුලින් අපිත් මේ ධර්ම දේශනාව මේ වශයෙන් යම් කුසලයක් ඇති කරගත්තා නම් ඒ හැම කුසලයක්ම අපි අනුමෝදන් කරමු. මේ විශ්වයේ පඤ්ඤාතිනුත් ඇතුළු යම් තාක් මෙබඳු කුසල අනුමෝදන් වීමට කැමති දිව්‍ය බ්‍රහ්මරාජයන් වහන්සේලා එහෙමත් සිටිනවා නම් ඒ හැම දිනෙකම පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනෙකම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා. අපටද මේ හැකියතා ඉක්මනින් ගැන ක්‍රියාත්මක වෙලා වඩ වඩාත් බණ භාවනා ගැන මොන්දු වෙලා මේ ජීවිතයේදීම මේ බුද්ධෝත්පාද කාලයේදීම මේ ශාසනය වේගයෙන් පරිහානිය වෙතත් අපි උත්සාහවත් වෙලා මේ කියාපු ගුණ ධර්ම අප තුළ දියුණු කරගෙන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ඵලපති වේදෙන උතුම් මමා මහණිවන් සාක්ෂාත් කර ගැනීමට මේ ධර්ම දේශනාව නිසලිය ධර්ම ශ්‍රවණය මේ කුසල හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන දැන් මේ විදිහට ගාථා කියලා පින් දෙන්න. එත්තවතා ච අම්මි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිසෝකා හොන්තු සබ්බේ පිපාණිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිසෝකා හොන්තු සබ්බේ පිපාණිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිසෝකා හොන්තු සබ්බේ පිපාණිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පක්ඛියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පක්ඛියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පක්ඛියා සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාන් භාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාන් භාවේන සදා සුද්ධි භවන්තු තේ දිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.